पन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मुक्खदम् धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कथञ्च भिक्खवे भिक्खु वेदनासु वेदनानुपस्सी विहरति इद भिक्खवे भिक्खु सुखं वेदनं वेदियमानो सुखं वेदनं वेदियामीति पजानाति दुःखं वेदनं वेदियमानो दुःखं वेदनं वेदियामीति पजानाति अदुःखमसुखं वेदनं वेदियमानो अदुःखमसुखं वेदनं वेदियामीति पजानाति सामि संवा दुःखं वेदनं सामि संवा सुखं वेदनं सामि संवा अदुःखमसुखं वेदनं निरामि संवा सुखं वेदनं निरामि संवा दुःखं वेदनं निरामि संवा अदुःखमसुखं वेदनं वेदियमानो वेदियामीति पजानाति इति पिन्नस्मि अपि පසළොස්වක දවසේ හවසට හැමදාම මේ දවස්වල අපි දිගටම පවත්වගෙන ආවේ සතිපට්ඨාන සූත්‍රයේ යම් යම් කොටස් පිළිබඳව දේශනා කිරීමයි. අපි කායානුපස්සනා සතිපට්ඨාන කොටස අවසන් වෙලා වේදනානුපස්සනාව කියන දේශනාවටයි ඒ කොටසටයි අද අපි මේ ඇතුළු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අද උදේ ඉඳලා මේ මොහොත දක්වාම සිල් සමාදන් වෙලා භාවනා කරලා ඒ වගේම ධර්ම සාකච්ඡා කරලා ධර්ම දේශනාවලට අහුම්කන් දීලා සීල සමාධි ප්‍රඥා කියන මේ කරුණු තුනම සම්පූර්ණ කරගනිමින් සිටින්නේ. ඉතින් මේ වෙලාවේදී මේ අවසාන අවස්ථාව වශයෙන් මේ පින්කමේ දායකත්වයේ බාර අරගෙන ක්‍රියා කරන ඒ චන්ද්‍රාල සිල්වා මොණ මහත්මියගේ අභාවයට පත් වුණු මෑණියන් වහන්සේ ආදී හැම දෙනාටම ඒ වගේම සාත් සිල්ව මහත්මයාගේ සහෝදරයා රජී මහත්මයා ඇතුළු ඒ අභාවයට පත් වුණු සියලුම දෙනාටත් ඔබ ආපනමින් මේ පරලෝකයේ සියලුම දෙනාටත් මේ කුසල් අත්පත් වේවා කියලා පළමු කොටම ප්‍රාර්ථනා කරමු. මේ ටිකක් සමහර වෙලාවට මේ තේරුම් ගන්න අපහසු වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් කල්පනාවෙන් අපි මේ වේදනානුපස්සනාව ගැන ටිකක් මෙනෙහි කළ බලමු, හිතලා බලමු, තේරුම් ගන්න උත්සාහ කරමු. වේදනාව කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් හිතට ආපුවාම අපිට කියන කොට අපිට තේරෙන්නේ මේ කැක්කුම රිදෙන එක කියනවායි වේදනාව කියන එකෙන් අපි සාමාන්‍ය වැටහෙන්නේ. පාලි භාෂාවෙන් වේදනා කියලා කියන අපි මේ ෆීලිංග්ස් කියන එකටයි. මේ ෆීලිංග්ස් වර්ග බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවේදී පැහැදිලි කරනවා. ආකාර නමයක් තියෙනවා. ඒ ආකාර නමේ පිළිබඳව සිහියෙන් ඉන්න එකයි වේදනානුපස්සනාවෙන් උගන්වන්නේ. මොකද මේ ෆීලිංග්ස් හින්දා නැත්නම් මේ වේදනා හින්දා තමයි මේ ඔක්කොම මේ තියෙන මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ෆීලිංග්ස් හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ. හොඳට කල්පනා කරලා බලමු. අපි මම හිතන්නේ මතක ඇති අපි මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම මේ ගැන අපි විස්තර කරලා තියෙනවා. වේදනාව ඇති වෙන්නේ නැත්නම් මේ ෆීලිංග්ස් ඇති වෙන්නේ අපේ ඇහැ, කන, දිව, ශරීරය, නාසය, මනස කියන මේ ඉන්ද්‍රිය හය බාහිර ලෝකයේ අරමුණුත් එක්ක. ශරීරයෙන් පිට බාහිර ලෝකයේ තියෙන දේවල් එක්ක සම්බන්ධ වුණාමයි මේ ඇහැ සම්බන්ධ වුණාම, කන සම්බන්ධ වුණාම, දිව සම්බන්ධ වුණාම, ශරීරයේ සම්බන්ධ වුණාම, ඒ වගේම මනස කල්පනාවට යොමු කළාම මේ ගැන එහෙමයි මේ වේදනාව කියන එක ඇති වෙන්නේ. බුදුහාමුදුරුවෝ හුඟක් තැන්වල පැහැදිලි කරලා තියෙනවා, විශේෂයෙන් මදුපිණ්ඩික සූත්‍රයේදී මහා කච්චාන හාමුදුරුවෝ රහතන් වහන්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ඇහත් රූපයත් එකට එකතු වුනහම ඇහත් රූපයත් දෙක එකට එකතු වුනහම ඒකට කියනවා චක්කුංච පටිංච රූප රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඒ කියන්නේ ඇහැ රූපයකට හමු වුනහම, කනට ශබ්දයක් හමු වුනහම, දිවට රසයක් හමු වුනහම, නාසයට ආග්‍රහණයක් ගඳ සුවඳක් හමු වුනහම, ශරීරයට ස්පර්ශයක් හමු වුනහම, මනසට මොළයට මනසට කල්පනාවක් හමු වුනහම, ඒ දොරටු ආශ්‍රයෙන් ඒ සෙන්සස් ආශ්‍රයෙන් ඒවා ආශ්‍රයෙන් විඥාණය කියන එකක් ඇති වෙනවා. ඒ කියන්නේ දැනීම කියන එක ඇති වෙනවා. ඇහැට රූපය හමු වුනහම මේ රූපයක් කියලා නැත්නම් මේ හවල් දෙය කියලා දැනීමක් ඇති වෙනවා. කනට ශබ්දයක් අහමත් එහෙමයි. එහෙම දැනීමක් ඇති වෙනවා. ඔබට කියනවා විඥානය කියලා. ඇහැට හමු වෙන විඥානය චක්කු විඥානය. කනට හමු වෙන විඥානය සෝත විඥානය. නාසයට හමු වෙන විඥානය ඝාන විඥානය. දිවට හමු වෙන විඥානය ජීවහා විඥානය. විදිහට විඥානය නැත්නම් දැනීම දැනුම කියලා දැනීම කියලා වචනයක් තියෙනවා. එතකොට මේ ඇහැ එතකොට අයිති තමන්ටයි, තමන්ගේ ශරීරයයි ඇහැ අයිති. රූපේ කියන එකට අයිති, රූපේ අයිති එළියටයි. එතකොට ඇහැට කියනවා මේක අජ්ජත් කියලා, තමන්ට ශරීරයට අයිති රූපේ බාහිර එකක්. එතකොට අජ්ජත් බාහිර කියලා කියනවා. එතකොට මේ අජ්ජත් වූ ඉන්ද්‍රියට බාහිර වූ අරමුණ හමු වුණාම ඒක එතන ඇති වෙනවා විඥානය කියලා එකක්. එතකොට ඇහැ රූපය මේ විඥානයත් දැනුමත් කියන මේ තුන එකට එකතු වීම තින්නම් සංගති. මේ තුනේ එකතු වීම, මේ තුනේ සංගතිය, මේ තුනේ හමු වීම, මේ තුන සම්බන්ධ වීම, يعني කන්ටැක්ට් එක ඔකට කියනවා පස්ස කියලා. තින්නම් සංගති පස්ස, මේ තුනේ හමු වීමට පස්ස කියලා කියනවා. පස්ස පච්චය වේදනා. ඒ කියන්නේ මේ පස්සේ නැත්තම් මේ ස්පර්ශයේ තියෙනකොට තමයි මේ වේදනාව වින්දනේ ඇති වෙන්නේ. තින්නම් සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ඊළඟට වේදනාව වින්දනේ ඇති වෙනකොට වින්දනේ ඇති වෙනකොට වින්දනේ නිසා ඇති වෙනවා තණ්හාව කියන එක. තණ්හාව කියලා කිව්වේ අපි ආසාව, ඇල්ම, බැඳීම කියන එක වගේම ඒකට විරුද්ධ පැත්ත ගැටීම, එපා වීම, තරහ යන ඔක්කොම මේ තණ්හාව කියන වචනයටයි අයිති වෙන්නේ. මොකද තණ්හාව ඇති වෙන ක්‍රම තුනකට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කියන්නේ මේ අර මුලින් සඳහන් කළ විදිහට මේ ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රියන් කියලා කිව්වෙ මේ සෙන්සස් වලට, ඒ සෙන්ස් ෆැකල්ටිස් වලට යම් යම් හොඳ හොඳ දේවල් ලබන්න තියෙන කැමැත්ත. ඇහැ කැමති හොඳ දෙයක්, හොඳ දේවල් බලන්න. නිතරම ඇහැ කැමති හොඳ හොඳ දේවල්, හොඳයි 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 කියලා පිනවන දේවල්, Tamanට සුවය ඇති වෙන දේවල්, ප්‍රිය කරන දේවල් ඇහැ කැමති, ඇහැ කැමති ඒවට. කන කැමති බොහෝම මිහිරි හොඳ හඬ ශබ්දය, හොඳට හිත පිනා යන එහෙම ශබ්ද අහන්න කන කැමති. දිව කැමති හොඳ 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 රස දිවෙන් ලබන්නට, දිවෙන් ස්පර්ශ කරන්නට. නාසය කැමති හොඳ සුවඳ ආග්‍රහණය කරන්න. ඉතින් ඔය කැමැත්තට ඔකට කියනවා, ඔය කැමැත්තක ඉවරයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ දවල් අර තෙමුණ ධර්ම දේශනාවේදීත් ඔක කිව්වා, කවදාක්වත් ඇහැ එතනින් මේ දැන් මේ ඇති කියලා ඇහැ අර දේවල් බැලීමෙන් ඇහැ තෘප්තියටපත් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු අපි කෑම කාලා 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 බඩ පිරුණට පස්සේ අපි තෘප්තිමත් වෙනවා. දැන් තව කන්න ඕනේ නැහැ කියලා. දැන් හරි කියලා. දැන් හරි කියලා. ඇහැ ගැන බලන්න. ඇහැ කවදාක්වත් එහෙම තෘප්තිමත් වෙලා ඉවර කළා නැහැ මේක. කන කවදාක්වත් තෘප්තිමත් වෙලා කන ඉවර කළා නැහැ දැන් මේ අහන එක. දිවත් එහෙමයි. ශරීරයත් එහෙමයි. මේ එක ඉන්ද්‍රියක්වත් උපන්දා ඉඳලා මරණය දක්වා කවදාක්වත් තෘප්තිමත් වෙලා නැහැ, ඉවර කළා නැහැ, නතර කළා නැහැ මේ කටයුතු. මේකට කියනවා කාම තණ්හාව කියලා. කාම කියලා කිව්වේ මේක, මේ කාම කියලා කිව්ව වචනේ කිව්ව ගමන් අපිට ඇති වෙන්නේ නිකන් අර සෙක්ෂුවල් වගේ නිකන් ඉන්නේම අදහසක්. එහෙම එකක් නෙමෙයි. මේ කාම කියලා කියන්නේ කැමැත්ත කියන එක. කැමැත්තේ නිවවීමක්, නිමාවීමක්, ඇතිවීමක්, තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. ඔකට කියනවා කාම තණ්හා. එතකොට කොහොම හරි තව තවත් මේ තණ්හා, මේ තෘෂ් කියලා කියන්නේ පිපාසයටයි. තෘෂ් කියන එක thirsty කියන වචනේ හැදිලා තියෙන්නේ මේ තෘෂ් කියන එක. එතකොට ඒ පිපාසයේ, එහි පිපාසයේ, දිවේ පිපාසයේ මේක ඉවර වෙන්නේ නැහැ. ඔකට කියනවා කාම තණ්හා. භව තණ්හා කියලා එකක් තියෙනවා. භව තණ්හා කියලා කියන්නේ මේ පැවැත්මට කියන පවතින තියෙන කැමැත්ත. පවතින්නේ කවුද? පවතින්නේ මොකක්ද? පවතින්නේ මම. මේ මම පවතිනවා. මම අපේ කාගෙත් හිතේ තියෙනවා, කාතුලක් තියෙනවා. මේ මම කියන එකේ, මම කියන සංකල්පේ, මම කියන concept එකේ, මම කියන අදහසේ පවත්වා ගැනීම උවමනාවක්. මම පවතින කැමැත්ත. ඒක හින්දා තමයි මම කැමති නැත්තේ, මම කියන එක මැරෙන්න කැමති නෑ. මම කියන එකට තියෙන දේවල් අතාරින්න කැමති නෑ. මගෙන් මම කියන එකට තියෙන ඒවා අයින් කරන්න කැමති නෑ. සමහර විට එහෙම අයින් කරන්න ඒ කැමති නැති වෙන්නේ මොකද? මම කියන එක පවතින, ඒ මම කියන එක කවදාකවත් ඉවර වෙන්නේ නැති හින්දා මදි 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 අඩුයි මදි නිතරම හැම වෙලාවෙම අඩුවකින් ඉන්නේ, අඩුවක් තියෙන. ඔය අඩුව පුරව ගන්න මොන මොකකින් හරි මේ කවුරුවක්වත් නැහැ සම්පූර්ණ වෙච්ච සාමාන්‍ය පෘථග්ජන කිසිම කෙනෙක් සම්පූර්ණ වෙලා නැහැ. මොකද මේ මම කියන එක පවතින නම් ඒ පවත්තන්න තවත් 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 දේවල් එකතු කරන්න ඕනේ. හොඳට මේක හිතලා බලන්න. මේ පවතින නොයේ දේවල් හැම වෙලාවෙම එකතු කරන්න ඕනේ. හැම වෙලාවෙම එකතු කරන්න. එහෙම එකතු කර කර මේ මම පවත්තන් හදනවා, මම පවත්තනවා. ඔකට කියනවා භව තණ්හාව. මේ පැවැත්මේ පවතින්න තියෙන මම කියන එක පවත්වන්න තියෙන උවමනාව පිපාසය. ඒ මම කියන එක පවත්වන්න තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. දැන් අපි හිතමු මම කියන එක කැමති නැහැ, මම අපි දැන් කැමති නැහැ මමව දුකටපත් කරන්න. මේ ලෝකේ දුක විතරක් නෙමෙයි අපි ඉගෙනගෙන තියෙනවා, අහලා තියෙනවා මේ ලෝකේ අයහපත් අකුසල කර්ම රැස් කළොත් හරි, කුසල් කර්ම රැස් නොකර හිටියොත් හරි, ඊළඟට මේ භව ගමන නැත්තම් මේ සසර ගමන කියන එක දුකයි. අපි කැමති නෑ මේ මම කියන එක ඒ දුකටපත් කරවන්න. නැත්නම් මම කියන එක සැපයටපත් කරවන්නමයි කැමති. ඒකයි මාව නිවන් දක්වන්න හදන්නේ. මම නිවන් දකින්න හදන්නේ මම කියන එකයි මේ නිවන් දකින්න හදන්නේ. එතකොට මේ ඔක්කෝ මේ භව තණ්හාවේ තියෙන කොටස්. දැන් අර වේදනාව නිසා නැත්නම් වින්දනයේ නිසා feelings නිසා තණ්හාව ඇති වෙලා මේ තණ්හාවයි මේ වැඩ කරන්නේ. ඊළඟට විභව තණ්හා කියලා එකක් තියෙනවා. විභව තණ්හා කියලා කියන්නේ අකමැත්ත. අකමැති දේවල් වෙනවට කැමති නොවීම. එතකොට අකමැත්තයි කියලා කියන්නේ ගැටීම් හැම වෙලාවෙම. අකමැත්තයි කියලා කියන්නේ දැන් අපි මොකට හරි අකමැතියි කියලා කියන්නේ අපි තියෙන මානසික ගැටුමක්. මනසේ අප්‍රියතාවක්. මනස ඒක ඒ ස්වභාවයේ ඒ தත්ත්වය රිජෙක්ට් කරන ගතියක්. එතකොට මෙන්න මේ අකමැති දේවල් වලට තියෙන අකමැත්ත තේරුම් ගන්න. ඒකට කියනවා විභව තණ්හා. දැන් අපි හිතමු මට රෝගයක් තියෙනවා. මේ රෝගේ සනීප වෙන්නේ නැහැ. කියන්නේ මම කල්පනා කරනවා මේ රෝගේ සනීප වෙන්නේ නැති හින්දා දිවිනසා ගන්න. අපි හිතමු. ඉතින් අදහස් කරන්නේ රෝගයේ කියන අකමැති දේ මේක ඉවර කරන්න ඕනේ කියලා මේක ඉවර කරන්න ඕනේ කියලා ඇති කරන ඒක ඉවර කර ගන්න ඕනේ කියලා ඇති කර ගන්න ආසාව. මොකද කියනවා විභව තණ්හා. එතකොට ඒ අර්ථයෙන් ගත්තාම මේ කැමැත්ත අකමැත්ත කියන දෙකටමයි මේ තණ්හාව කියලා කියන්නේ. එතකොට අර ඇහැට හෝ නැත්නම් අර ඉන්ද්‍රියට හමුවන අරමුණත් එක්ක ඒ ඉන්ද්‍රිය විඥාණය ඇති වෙනවා. ඉන්ද්‍රිය විඥානය ඇති වුණාට පස්සේ ඒ අරමුණයි ඉන්ද්‍රිය විඥානයයි ඉන්ද්‍රියයි මේ තුන එකට වීමට ස්පර්ශය කියලා කියන නැත්නම් පස්ස කියලා කියනවා. ඒ ස්පර්ශයේ හින්දා වින්දනය ඇති වෙනවා. එතකොට ඒ වින්දනය දැන් අපි හිතමු ඇහැට අපි කවුරු හරි මොකක් හරි කෙනෙක් හරි දෙයක් හරි බලලා එයා හොඳයි ලස්සනයි බොහොම මෙහෙමයි 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 කියලා අර වින්දනයක් ඇති කරගෙන වින්දනයෙන් යම් කිසි ඇලීමක් ඇති කරගන්නේ මෙන්න මේ සිද්ධිය හින්දා. මේ ක්‍රම මේ වෙන දේ නිසා. ඊළඟට ඒ ස්පර්ශය නිසා නැත්තම් ඒ වින්දනය තියෙනවා වේදනාපච්චය තණ්හා. මේ තණ්හාව ඇති කරගන්නවා යම් වේදේති තං සංජාන. යම් කිසි දෙයක් අර වේදනාව අර විඳිනවා නම් ඒ විඳින දේ හඳුනා ගන්නවා. යම් සංජානාති තං පපංචේති. ඒක අඳුනාගත්ත දේ පිළිබඳව කල්පනා කරන පටන් ගන්නවා. ඔහොම ඔහොම දිගට මේ විස්තර කරනවා. මම හිතන්නේ ඒ දිගට විස්තර කරන්න ඕන නැහැ. මෙහෙම හිතා ගන්න. දැන් මේ වේදනාව නැත්තම් වින්දනයේ හින්දා වින්දනයේ ලැබිච්ච දේ අඳුන ගන්න උත්සාහ කරනවා. වින්දනයේ ලැබිච්ච දේ අඳුන ගන්නවා. ඒ අඳුනගත් දේ පිළිබඳව කල්පනා කරනවා. ඒ කල්පනා කිරීම නිසා ඊළඟට සිතුවිලි අදහස් ගොඩනගන්න පටන් ගන්නවා. යං සංජානාර්ථං පපංචේති. ඒකට ප්‍රපංච කරනවා. ප්‍රපංච කරනවා කියලා කියන්නේ අදහස් සිතුවිලි සංකල්ප ගොඩනගනවා. කෙනෙක් හම්බුණා නම් එයා හොඳයි මෙහෙමයි 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 ලස්සනයි රුවයි උගත් මෙහෙමයි 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 කියලා නොඑක් විදිහට එයාගේ අම්මා මෙයා තාත්තා මෙයා මෙහෙම වාහනයක මෙහෙම ගෙදරක මෙහෙම රැකියාවක අරවා මේවා කියලා කෝටියක් විතර දේවල් ප්‍රපංච කරනවා කල්පනා කරනවා කල්පනා මේකට ගොඩනගනවා. ඊළඟට ඒ හොඳ පැත්ත වගේ මේක නරක පැත්තටත් ඒ විදිහට ප්‍රපංච කර නැත්තම් සිතුවිලි ගොඩනගනවා. ඒ සිතුවිලි ගොඩනැගීම නිසා අර ආසාව වෛරය ක්‍රෝධය, පළිගැනීම, ඒ වගේ නොඒක් දේවල්, ඊළඟට මමත්වය, එකට එක කිරීම, නොඒක් දේවල් මේ තියෙන ඔක්කෝම අකුසල සිතුවිලි, අදහස් උදහස් හිතේ ඇති වෙනවා. ඔවා ඔක්කෝම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මහා බලවේගයක් හිත ඇතුළත ගොඩ නගනවා. මේකට අපි කියනවා මේ කර්ම ශක්තිය ගොඩ නගනවා කියලා. එතකොට ජීවත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ කර්ම ශක්තිය රැස් කර කර, මේ කර්ම රැස් කර කර, මේ කර්ම රැස් කර කර, මේ කර්ම රැස් කර කර පවතින කර්ම රැස් කර කර ඉන්න එකයි මේ ජීවත් වෙනවා. මේ කොටිම කියනනම් භවය කියලා කියන්නේ. ඒ පවතින්නේ කවුද, පවත්වන්නේ කවුද, මේ මම කියන එක. ඒකට මම කියන එකේ පවතින මේකට අවශ්‍ය වෙන දේවල් රැස් කර කර රැස් කර කර මම පැවැත්වීමයි, මාව පැවැත්වීමයි, මම කියන මේ හිතෙන් හදාගත්ත මම කියන එක පැවැත්වීමයි මේ භවය කියලා කියන්නේ. දැන් අපි මොහොතකට කලින් රතන සූත්‍රයේ විස්තර කරනකොට කිව්වා අර මේක අවබෝධ කරගත්ත එක්කෙනා මේක දැක්කේ කෙනා කේනං පුරාණං නවං නත්ති සම්භවං අර අරන් ආපු මේ භවයේ මේ පවතින පවතින අරන් ආපු දේවල් ඔක්කොම ඉවර කළා අලුතෙන් දේවල් රැස් කරන්නේ නැහැ කියලා. මේක දැක්කේ කෙනා අවබෝධ කරගත්තේ කෙනා මේක තේරුම් ගත්තේ කෙනා. ඔන්න ඔය තේරුම් ගැනීමේ ක්‍රමයයි බුදුහාමුදුරුව මේ සතිපට්ඨානයේදී වේදනානුපස්සනාව කියලා පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද අපිට ඇහැට යම් කිසි දෙයක් දැක්කහම, කනට යම් කිසි දෙයක් ඇහුනහම මේ කියන පංච ඉන්ද්‍රියන්ට, ඒ කියන්නේ මේ ෆැකල්ටිස් වලට මොනවා හරි හමු වුනහම ඒ හමු වෙච්ච ඒවා අපි විග්‍රහ කරගන්නවා තුන් විදිහකට. සුඛං වේදනං වේදියාමීති පජානාති, සුඛ වේදනාවක් ය ලැබුණේ කියලා හිත තේරුම් ගන්නවා දකින්න. ඇහැට යම් කිසි දෙයක් හමු වුනහම, කනට යම් කිසි දෙයක් හමු වුනහම, දිවට යම් කිසි රසයක් හමු වුනහම සුඛ වේදනාව. හොඳට තේරුම් අරගත්තාම තේරෙනවා සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව වහම සුඛ වේදනාව පස්සේ යනවා, සුඛ වේදනාව හොයන්න හදනවා, සුඛ වේදනාවට විරුද්ධව යමක් තියෙනවා නම් අපි ඒකට එරෙහිව සටන් කරන්න හදනවා, මේකට pore කරනවා, දුර ගන්න ලෑස්ති වෙනවා, තියා ගන්න ලෑස්ති වෙනවා, තහවුරු කරන්න ලෑස්ති වෙනවා. තියෙන ඔක්කෝම දේවල් මේ සුඛ වේදනාව පරිස්සම් කරගන්න තියන්න විශාල සටනක්, විශාල pore එකක් තියෙනවා. දැන් අපි හිතමු ශරීරය, අපි හිතමු ලෙඩක් නැතුව ඉන්නවා. ලෙඩක් නැතුව ඉන්නවායි කියලා කියන්නේ සුඛ වේදනාව. මේ ලෙඩක් නැතුව ඉන්න මොනතරම් ಜಾති අපි කරනවාද? ආහාර පාන, කෑම බීම හොඳට පිළිවෙලට හොයලා බලලා අර මේ කන්නේ මේව හොඳ නැහැ, මේව නරකයි, අරකද නේද කියලා ඩයට් කරනවා. මාත් ඇතුළු අපි එක්සර්සයිස් කරනවා. මේ ඔක්කෝ මේ කරන්නේ මොකද්ද? මේ සුඛ වේදනාව අර තියෙන සුවපත් භාවය ඒක පරිස්සම් කරගන්න. එතකොට ඒක සමහර වෙලාවල් වලට මේ සුඛ වේදනාව පරිස්සම් කරගන්න තමන් ඉතාම අන්තවාදී විදිහට සමහරට කුපිත වෙනවා. මගේ මට සුඛ වේදනාවක් ලැබෙන යමක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ඒකට හානි කරනවා නම් ඒ හානි කරන එක්කෙනා විනාශ කරලා ගහලා මරලා හරි කමක් නැහැ. ඒ මගේ සුඛ වේදනාව පරිස්සම් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට දුක්ඛ වේදනාව දෙවෙනි එක. දුක්ඛ වේදනාවයි කියලා කියන්නේ අර සුඛ වේදනාවේ අනිත් පැත්ත. දුක්ඛ වේදනාවට කැමති නැහැ. ඒක අප්‍රිය කරන පැත්ත. තණ්හාවේ විභව තණ්හාව කියන කොටස. ඒ දුක්ඛ වේදනාව අයින් කරන්න, නැති කරන්න, ඉවර කරන්න උත්සාහ කරනවා. එතකොට මේ සුඛ වේදනාව පරිස්සම් කරගන්න, දුක්ඛ වේදනාව පරිස්සම් කරගන්න මේ ජාති මහා උත්සාහයන් මහන්සි වෙනවා. එතකොට ඊළඟට මේ දෙකටම අයිති නැති අදුක්ඛම සුඛ වේදනාව කියලා එකක් තියෙනවා. සුඛක් නැති, දුක්ඛක් නැති. ඔක කොටස් දෙපැත්තකට මේ තියෙනවා. එක පැත්තකට ප්‍රඥා මුල් කරගත් අදුක්කම සුඛ වේදනාවකුත් තියෙනවා, මෝහය මුල් කරගත් අදුක්කම සුඛ වේදනාවකුත් තියෙනවා. ප්‍රඥා මුල් කරගත් අදුක්කම සුඛ වේදනාව තමයි අපි හිතමු කවුරු හරි කෙනෙක් මට ඇවිල්ලා හොඳටම බැන්නොත් මං ඒ බැන්න දේ තේරුම් අරගන්නවා. ඒ මනුස්සයා මට ඇවිල්ලා බැන්නා, මං ඒකට කුපිත වෙන්න ඕනේ නැහැ. එයා එයා කුසල් සිද්ධ කරගත්තා, එහෙම නැත්නම් එයා මොනව හරි කරගත්තා, එයාගේ කෝපය පිට කළා, එයා ඒක ප්‍රතිඵල එයා ලබා ගනී, මං ඒකට හවුල් වෙන්න ඕනේ නැහැ කියලා ප්‍රඥාවෙන් දැකලා, ඒක අනිත්‍යයි කියලා දැකලා, ඒකත් ඉවර වෙන දෙයක්, නැති වෙන දෙයක් කියලා දැකලා, ප්‍රඥාවෙන් අදුක්කම සුඛ තත්ත්වයට නැත්නම් උපේක්ෂා සහගත තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේ මෝහය නිසාත් ඒක තියෙනවා. සමහර විට මේ හරියට තේරුම් අරගන්නේ නැතුව, තේරුම් යන්නේ නැතුව ඔහේ නිකන් ඉඳන් අපි හිතමු, මම දන්නේ නැති භාෂාවකින් කවුරු හරි කෙනෙක් මට සබ්බි වචනෙන් බනිනවා. මම දන්නේ නැති භාෂාවකින් කවුරු හරි කෙනෙක් ඉතාම සබ්බි වචනෙන් මට බනිනවා. මං ඉතින් ඒ කියන දෙයට හිනාවෙ ඉන්නවා ගානක් නැතුව. මොකද හේතුව? එතන මට තේරුම් යන්නේ නැති මෝහය නිසා. මේ ඒ වගේ මේ අදුක්කම සුඛ කියන එක මෝහේනුත් තියෙනවා, ප්‍රඥානුත් තියෙනවා. කොහොම හරි මේ සිහියෙන් ඉන්නේ කෙනා තමන්ට යම්කිසි අරමුණක් ලැබුණහම ඒ අරමුණ සුඛ වේදනාවද නැත්නම් අර ප්ලසන් ෆීලිං එකක්ද අන්ප්ලසන් ෆීලිං එකක්ද, එහෙම නැත්නම් මේ දෙකටම මධ්‍යස්ථ නියුට්‍රල් ෆීලිං එකක්ද කියලා දකිනවා, දැකලා ඒ බොහෝම සිහියෙන් මධ්‍යස්ථව මේ එකකටවත් අන්තයකටපත් වෙන්නේ නැතුව ඒක දකිනවා, ඒක අවබෝධ කරගන්නවා. එහෙම අවබෝධ කරනකොට, එහෙම දකිනකොට අර වේදනා, තණ්හා, ඊළඟ තණ්හාවෙන් උපාදාන, ওই විදිහට කියන අර භව ගමන නැත්තම් මේ පැවැත්ම ගොඩ ගැහෙන අර නවං නත්ති සම්භවං, අලුත් දේවල් හැදීම ඇති වෙන්නේ නැහැ. අලුත් දේවල් ගොඩ නැගීම ඇති වෙන්නේ නැහැ. මේක තවත් තවත් ඉස්සරහට දැල් වෙන්නපත් වෙන්නේ. ඊළඟට ඒ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා, ඊළඟට ආයි තව කොටස් දෙකකට බෙදෙනවා. සාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, සාමිස අදුක්ඛම සුඛ වේදනා. සාමිස කියලා කියන්නේ ආමිසය කියලා කියන්නේ දේවල්, ද්‍රව්‍ය, උපකරණ, විනාශ වෙනව, නරක් වෙනව, කුණු වෙනව, ඔයකොට සාමිස ආමිස කියලා කියන්නේ. අපි අහලා තියෙනවා ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා. ආමිස පූජාවයි කියලා කියන්නේ ද්‍රව්‍ය වලින් පූජා කිරීම. ආහාර පාන වෙන්න පුළුවන්, මල් පහන් ආදී වෙන්න පුළුවන්, නැත්නම් වෙන යම් දෙයක් වෙන්න පුළුවන්, මොන හරි ද්‍රව්‍ය ආමිස පූජා. ඒවා නරක් වෙන, කුණු වෙන, විනාශ වෙන හින්දා ආමිස පූජාව පූජාවක් තමයි. නමුත් ඒවැයින් ලැබෙන ප්‍රතිඵලය ඒ තරම් උසස් නෑ. ප්‍රතිපත්ති පූජාවයි කියලා කිව්වෙ දැන් අපි හිතාගත්ත, හිතමු අපි දැන් අද සිල් සමාදන් වුණා, භාවනා කළා, මේ අපි මේ ධර්ම මාර්ගයේ ධර්ම ප්‍රතිපත්තියේ යෙදුණා. එතකොට ඒක කුණු වෙන එකක් නෙමෙයි, නරක් වෙන එකක් නෙමෙයි, විනාශ වෙන එකක් නෙවෙයි. ඒක ඒ නිසා ඒක බොහොම ඒක උතුම් වරිට වඩා. එතකොට ආමිෂය නිසා නැත්තම් මේ ද්‍රව්‍ය නිසා, උපකරණ මේවා අරවා මේවා නිසා අපේ ඇති වෙනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. අපි හිතමු දරුවෙක් අරගෙන බැලුවොත් මව්පියන්ට ඒ දරුවා ආමිෂයක්. එතකොට ඒ දරුවා දිහා දකිනකොට, දරුවා බොහොම ආදරෙන් කතා කරන, හුරතලයට කතා කරනකොට, ඒක අහනකොට, ඊළඟට ඒ දරුවා ඇඟේ පොතේ දැවටිලා ස්පර්ශ වෙනකොට, මේ විදිහට ඒ දරුවගෙන් ලැබෙන දැක්ම, ශ්‍රවණය, ආග්‍රහණය, මේ ඔක්කොම ස්පර්ශය, මේ ඔක්කොම සුඛයක් මව්පියන්ට. සුඛ වේදනාව, බොහෝම සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව, ඒ සුඛ වේදනාව තණ්හාවට හැරෙනවා. ඒ තණ්හාව උපාදානයට හැරෙනවා. ඒ උපාදානය මේ පැවැත්මට හැරෙනවා. මේ පවතින මේකට ෆියුල් සපුව කරනවා, ඉන්ධන සපුව කරනවා. ඊළඟට ඒ ගැන කල්පනා කරනවා. ඊළඟට ඒ කල්පනා කළේ ඒ ප්‍රපංච ඇති කරන කල්පනා කරනවා කල්පනා කරන කල්පනා කරමින් නොයේකුත් දේවල් ගොඩනගනවා හිතින් විතර්ක ගොඩනගනවා කල්පනා කරනවා විතර්ක ගොඩනගනවා නොයේක් දේවල් හිත වැඩ කරනවා හිත වැඩ කරනවා හිත වැඩ කරනවා හිත වැඩ කරනවා කුසල රැස් වෙනවට වඩා අකුසල 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 කර්ම ශක්තිය ගොඩනගිනවා එතකොට ඒ වගේම සාමිසේ නිසා ආමිස දේවල් නිසා දුක් වේදනා ඇති වෙනවා දුක් වේදනා ඇති වෙන අපි හිතමු අමිහිරි දෙයක් අමිහිරි යම් කිසි දෙයක් අපිට ලැබුණා කන බොන දෙයක් වෙන්න පුළුවන් ස්පර්ශයේ වුණ දෙයක් වෙන්න පුළුවන් ආග්‍රහණයේ වුණ දෙයක් වෙන්න පුළුවන් ඇහුණු දෙයක් වෙන්න පුළුවන් සමහර කවුරු හරි කෙනෙක් කියලා හොඳටම බැන්නා නොඑක් දේවල් කියලා බැන්නා එතකොට එතන අමිහිරි වේදනා ඒක අමිහිරි ආමිස වේදනා ඒ අමිහිරි ආමිස ඒක නිසා අර දුක්ඛය ඇති වුණා ඒ දුක්ඛයෙන් ආයිත් අර විතර කරවම ආරවම ගොඩ නැගිලා අර විදිහට ආයිත් මේ භවයට මේ ගමනට මේකට අලුත් දේවල් සපේ මේක පවතින පවත්වන තව පවත්වන කර්ම ශක්තිය කර්මයේ රැස් කරනවා ඊළඟට ওই ආමිස නිසාම අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන් සුඛක් නැති දුක්ඛයක් නැති ඒකත් අර විදිහට ප්‍රඥාව නිසා වෙන්නත් පුළුවන් මෝහය නිසා වෙන්නත් පුළුවන් එතකොට යම්කිසි දෙයක් හෝ වස්තුවක් හෝ කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ ආමිස වශයෙන් සලකන දෙයක් ගැන අර දකින්න එක්කෙනා සිහියෙන් දකිනවා සිහියෙන් දකිනවා සිහියෙන් බලනවා සිහියෙන් දකිනවා අර නවංනත්ති සම්භවං අලුතෙන් මේ පවත්වන්න දේවල් මේක ගෙනියන්න දේවල් ගෙනියන්න ඉන්දන සපයන්නේ නැතුව ඉතින් අන්නේ ඒ පිළිබඳව සිහියෙන් ඉදීම මේ පිළිබඳ වින්දනේ ඒ වේදනාව සිහියෙන් ඒ වින්දනේ දැකීම තමයි මේ ආමිසේ මුල් කරගත්ත සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ වේදනා පිළිබඳව භාවනා කරනවා කියලා කියන්නේ සිහියෙන් දකිනවා සිහියෙන් අවබෝධ කරනවා ඊළඟට නිරාමිස සුඛ දුක්ඛ වේදනා කියලා තුනක් තියෙනවා නිරාමිස කියලා කිව්වේ අර ද්‍රව්‍ය කුණ වෙන දෙයක් අරකක් මේකක් නේ අපි දැන් හිතමු භාවනා කරන කෙනෙක් ඒ භාවනා කරන එක්කෙනා මේ ඇත්තන්ට ඒක හොඳට අත්දකින්න පුළුවන් භාවනා කරගෙන යනකොට තමන්ට හොඳට ශරීරයට පහසු වෙලා හිතට පහසු වෙලා කයට පහසු වෙලා හිත එකඟ වෙලා භාවනාව හරිගිය අවස්ථාව බොහෝ වෙලාවට භාවනාව තමන්ට තෘප්තියක් ඇති වෙනවා අද භාවනා කළා හොඳට භාවනා වුණා අද මම හොඳට භාවනා කළා කියලා එතකොට මේ නිරාමිස වූ දේ නිසා තමන්ට සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සුඛයත් නිරාමිස දේ කියලා දෙයක් නැහැ. ඒ සුඛයත් ඒක වින්දනයක් කරගෙන ඒක තණ්හාවට හැරුණොත් එම එතන ආයිසරයක් අර පවතින දේවල් හොයන එකයි සිද්ධ වෙන්නේ. පවතින අවශ්‍ය ඉන්ධන සැපීමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක තණ්හාවට හරවන්නේ නැහැ. ඒක නිරා දැන් භාවනා කළාද භාවනාව හරි ගියා නම් අද බොහොම හොඳයි කියලා ඒක ඒක ඒකන ඒකම හිත හිතා ඒකට තණ්හාවෙන් ඇලෙන එක නෙමෙයි අද භාවනාව හරි ගියා අද හොඳයි කියලා මධ්‍යස්ත භාවයෙන් දකින ඊළඟට නිරාමිස දුක්ඛ වේදනා ඇති වෙන්න ඉඩ තියෙනවා නිරාමිස දුක්ඛ වේදනාවත් අර වගේ භාවනා කරන්න ගියා අද භාවනාවුනේ නැහැ අද හරියට disturbances හරියට මගේ හිත එකඟුනේ නැහැ නිදිමත ආවා. එහෙම නැත්නම් කකුල් දෙක රිදෙන්න පටන් ගත්තා. කොන්ද රිදෙන්න පටන් ගත්තා. අරවා කල්පනා වුණා මේවා කල්පනා වුණා මෙහෙම වුණා කියලා තමන් දුක් වෙනවා. අනේ අපරාධය තමයි භාවනා කරගෙන බැරුණා භාවනාව හරි ගියේ නැහැ කියලා. එතකොට තමන් දුක් වෙන එක තමන් කනගාටු වෙන එක ඒක නිරාමිස දුක්ඛ වේදනා. ඒ කියන්නේ මේක කුණු වෙන දෙයක් නරක් වෙන දෙයක් හින්දා නෙවෙයි. නිරාමිස වූ අර උතුම් වූ දෙයක් පිළිබඳව තමන් ඇති කරගන්න දුක්ඛ වේදනාව. ඒතර භාවනාව හරි ගියේ නැහැ. දැන් අද අපි හිතමු භාවනා කරන්න ආවා. ඉඳ බහ පැය දෙකක් අපි උදේ භාවනා කරා නම් පැය දෙකමාරක් වූ තුනක්. ඒක හරි ගියේ නැත්නම් ඉතින් ඒක හරි ගියේ නැහැ. අද මම භාවනා කරනසෝ ඒකට රිග්‍රේට් වෙන්නේ ඒකට පසුතැවෙන්නේ, ඒකට කනගාටු වෙන්නේ, එහෙම නැත්නම් ඒක බරක් දුකක් කරගන්නේ නැහැ. ඒක දැක්කා, ඒක දකිනවා. සිහියෙන් නුවණින් දකිනවා. ඉතින් ඒ දකින්නේ කොහොමද? ඒකට හේතු තියෙන සමහරට මගේ ශරීරයේ අද බොහොම විලාපත් වෙලා තියෙනවා. විලාපත් වෙච්ච නිසා මට අද භාවනාව හරියට හරි ගියේ නැහැ. හිත එකඟ වුණේ නැහැ. හිතට නොඑක් අදහස් එන්න පටන් ගත්තා. අර මේ සයිලන්ට් වර්බලයිසේෂන් කියලා අපි කියනවා, මේ හිත ඇතුලෙන් කතා කරන පටන් ගන්නවා. ඒක විඩාවත් එක තියෙනවා. ඉතින් අට එහෙම වෙන්නේ නැහැ. නැත්තම් මගේ මම මේ යම් කිසි හේතුවක් නිසා කැළඹිලා මට ඒක කැළඹිච්ච හිත තැම්පත් වෙන්නේ නැති හින්දා වෙන්නේ නැහැ. කොහොම කියලා තමන් හේතු සාධක දැකලා යෝනිසෝ මනසිකාරේ ඉගෙන උපේක්ෂා සහගත තත්ත්වයටපත් වෙන එක දකින්නවා. ඊළඟට අදුක්කමසක වේදනාව නිරාමිස දේවල් නිසා අදුක්කමසක වේදනාව ඇති වෙනවා. සුඛක් නෙමෙයි, දුක්ඛක් නෙවෙයි. ඒ අදුක්කමසක වේදනාව නිරාමිස නිසා අපි හිතමු දැන් නිරාමිස භාවනාවක් කරපු කෙනෙක්, කවවරි කෙනෙක් භාවනාව සම්පූර්ණ කරලා ධානයයකට යම් කිසි ප්‍රතිඵලයකටපත් වුණා. ඒකෙන් ඉපිලෙන්නේ යන්නේ නැහැ. ඒකෙන් නිකන් බොහෝම ප්‍රහර්ෂයට බොහෝම බොහොම අර හිලේරියස් විදිහට බොහෝම ඒ ගැන ඒකෙන් උඩඟු වෙන්න උදම් වෙන්න යන්නේ නැහැ. අදුක්කම ස්වභාවයෙන් දකින්න. එතකොට මෙන්න මේ ආකාර 9ට තමයි වේදනාව පිළිබඳව මේ ෆීලිංග්ස් පිළිබඳව භාවනාවේ යෙදෙන එක්කෙනා දකින්න. ඒ ආකාර 9යි භාවනා කරන්නේ. එතකොට මේ දැකීම මේ භාවනාව මේක මේ ඉඳගෙන කරන්න තියෙන එකක් නෙවෙයි. ඉඳගෙනත් කරන්න පුළුවන්, කරන්න ඕනේ. මේක හැම වෙලාවෙම අපි ඉඳගත්වත් ඉඳගත්තේ නැති වුණත් ඇහැට, කනට, දිවට, ශරීරයට, නාසයට මේ ක්‍රියාත්මක කරන ලෝකේ, මේ ජීවත් වෙන ලෝකේ අරමුණු හම්බ වෙනවා. ඒ අරමුණුත් එක්ක එක එක ෆීලිංග්ස් ඇති වෙනවා. ඒ ෆීලිංග්ස් වලට තමන් කොහොමද උත්තර දෙන්නේ? තමන් කොහොමද මේ ෆීලිංග්ස් ග්‍රහණය කරගන්නේ, තියාගන්නේ, දකින්නේ, ඒවා පරිහරණය කරන්නේ කොහොමද කියන එකයි මේ වේදනානුපස්සනාවේදී ඒකෙන් කියන්නේ. බොහෝම ප්‍රායෝගික, බොහොම ප්‍රැක්ටිකල් දෙයක්. ඔය ඒ නුවණ, ඒක නැත්තම් ඒ ප්‍රඥාව, ඒ තැම්පත්ක මේ භාවනාව නැති හින්දායි බොහෝ වෙලාවට මේ කේන්ති යන්නේ, කුපිත වෙන්නේ. අර මං මුලින් අර සඳහන් කරන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, තණ්හා, ඊළඟට ඊගෝ, අරව මේව ඔක්කොම ඇති වෙන්නේ මෙන්න මේ තැම්පත් බුද්ධියෙන් මේ ඒ භාවනාමය මානසිකාරයේ නැතිවීම නිසා. එතකොට මේක අවශ්‍යමයි, මේක අවශ්‍යමයි. ඒ භාවනාමය මානසිකාරයේ තියෙනවා නම් නවන්නත්ති සම්භවං අලුත් දේවල් අලුතෙන් මේකට ඉන්ධන පුරවන්නේ නැහැ. තවත් පත් වෙන තවත් දුක් විඳින්න, තවත් දුක් විඳින්න අවශ්‍ය වෙන දුක් පුරවන්නේ නැහැ මේකට. ඊළඟට එහෙම මේ දකිමින් ඒ ආකාර නම් මේ දකිමින් ඒක විදර්ශනාවට හරවනවා. මේ සියලුම දේවල් අනිත්‍යයි, මේ සියලුම දේවල් අනාත්මයි කියලා. එහෙම මේ වේදනාව, මේ වින්දනේ අනිත්‍යයි, මේ වින්දනේ අනාත්මයි. මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අනිත්‍ය කියලා කිව්වේ නැති වෙනවා, විඳිනවා, විනාශ වෙලා යනවා. අනාත්මයි කියලා කිව්වේ මේක මට, මගේ තිය, මගේ කරගෙන, මට පාලනය කරගෙන, මට තියාගන්න පුළුවන් එකක් නෙවෙයි. සුඛ වේදනාවත් එහෙමයි, දුක්ඛ වේදනාවත් එහෙමයි, අදුක්ඛම සුඛ වේදනාවත් එහෙමයි. එතකොට ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයෙන් දකිනකොට දකින්න කෙනාට මේ සියලුම මේ වින්දනවල තියෙන යථාර්ථය බොහෝ හොඳට පැහැදිලි වෙනවා. මේක ප්‍රගුණ කරන්න තියෙන දෙයක්. මේක දකින්න තියෙන දෙයක්. මේක ක්‍රියාත්මක කරන්න තියෙන දෙයක්. ඉතින් මේ ක්‍රියාත්මක කරනකොට අර තියෙන අර පවතින ගතිය, ඒ පවතින තියෙන දේවල්, මේ තියෙන මේ දුක් වේදනා. දැන් අපි මේ ජීවත් වෙනවයි කියලා යම් තාක් දුක්, කම් කටුළු, වේදනා, කරදර, හිරිහැර මොනවා හරි විඳලා තියෙනවා නම් ඔය විඳලා තියෙන්නේ මෙන්න මේ අවබෝධය නැතිවීම නිසායි. ශරීර දුක් වලට වඩා මානසික දුක්වල තියෙන බලපෑම පීඩනේ හරීම වැඩි. ශරීර දුක බොහොම වෙලාවල් වලට ටිකකින් කොහොම හරි එහෙම මෙහෙම උපක්‍රම වලින් අඩු කරගන්න, නතර කරගන්න, ඉවර කරගන්න පුළුවන්. නමුත් මානසික දුක, දෝමනස්ස කියන එක ඉතාම බලවත්. ඒක අර අර චේන් රියක්ෂන් එක වගේ, එකකින් එකක් අමුණගෙන දිගට 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 මේ සංසාරයට ගැටගෙන. ඉතින් මෙන්න මේ தත්ත්වය දකින්නටයි මේ වේදනානුපස්සනාව කියන එක අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඒ කරුණු ටික දැන් පැහැදිලා මේ තේරෙන්නේ නැති ස්වල්ප වශයෙන් හරි මේක ප්‍රායෝගික භාවනාව, ප්‍රායෝගික දෙයක්. ඕනෑම දෙයක් දැක්කහම දැක්ක දේ, දකින දේ, ඒ දකින දේ පිළිබඳව නුවණින් දකින්න, අහන දේ නුවණින් අහන්න, රසය නුවණින් රස විඳින්න, ස්පර්ශය නුවණින් දකින්න, ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. එතකොට මේ විදිහට ඒ ප්‍රගුණ කරනකොට එතකොට තමයි විරත්ත චිත්තායතිකේ භවස්මින් මේ දිග ඇරෙන භවයේ ඇලීමක් නැති වුණා කියලා කියන්නේ. එතකොට ඉතින් අපි සතිපට්ඨානේ වේදනානුපස්සනා කොටස පිළිබඳව පුංචි හැඳින්වීමකුයි ඒ මම මේ අවස්ථාවේදී පැහැදිලි කළේ. උදේ ඉඳලා මේ මොහොත දක්වා ඔබට